You're with SBS Radio.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි එමනම් සුපුරුදු ලෙසින් පටන් ගන්නවා දැන් ලෝකයේ තත්විත්‍ය කතා බහ කිරීම. අපේ සුපුරුදු පරිදි සිකුරාදා වැඩසටහනේ ලෝ වටා විශේෂාංගය යටතේ අපිට මුලින්ම තොරතුරු දැනගන්නට ලැබෙන ඇමරිකාවෙන් වාර්තා වන අලුත්ම තොරතුරක්. ඒ සම්බන්ධව වන තොරතුරු කතා බහ කරන්න අපි එහෙමනම් ආරම්භ කරමු අපේ පළවෙනි විශේෂාංගයේ විදිහට අද වැඩසටහනේ. සුපුරුදු ලෙසින් මේ කර්තව්‍යයට අපිත් එක්ක සම්බන්ධ වන AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගින්. අමල් ආයුබෝවන්. හදිසියේම ගහෙන් ගෙඩියෙන්න වගේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා දැන් මේ වෙනකොට සිරියාවේ සිටින ඇමරිකානු යුද සෙබළු නාපහු ගෙන්වා ගැනීම පටන් ගන්නවා කියලා. මොකද සිරියාවේ තියෙන IS තර්ජනය මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා කියලා. මේක එකපාර්ට්ම නිකුත් වුණු ප්‍රකාශයක්. මෙහි යථාර්ථය මොකක්ද කියන කාරණාව ඇත්තටම ලෝකයේ විශේෂිත අවධානයට ලක්වුණු කාරණාවක්. මොකක්ද මෙහි තත්වය අමල්?
ඔව් දිලුක්, මේක ඇත්තටම කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කළේ. ඔහු සිරියාවේ දැනට යොදවල තියෙන හමුදා බටපිරිස 2000ක පමණ ආසන්න ප්‍රමාණයක් සිරියාවෙන් ඉවත් කරගන්නවා කියලා. ඉතින් මේකට හේතුව හැටියට ඔහු දක්වන්නේ මේ වෙනකොට සිරියාව තුළ IS ක්‍රියාකාරකම් අඩු වෙලා තියෙන පමණක් නෙමෙයි, දැන් ඔවුන්ගේ බලය බෙදලා ඔවුන්ට භූමිය අත්පත් කරගන්න තිබිච්ච අවස්ථා ඔක්කොම අහවර කරලා දැන් ඇත්තටම IS සංවිධානය සිරියාව තුළ පරාජයට පත් කළ තියෙනවායි කියන ඒ පදනම මත තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට කියා සිටින්නේ. ඇමරිකානු යුද හමුදා බටපිරිස් ඒ ප්‍රදේශයෙන් ඉවත් කරගන්නවායි කියලා.
ඔව්, දැන් එතකොට මේ එකපාරට මෙවැනි වූ ප්‍රකාශයක් නිකුත් කිරීම ටිකක් විමතිය දනවන කාරණාවක් බවට පත් වුණා. මොකද IS තර්ජනය හිටි හැටියෙම කොහොමද මේ ආකාරයෙන් අවසන් වුණේ කියලා. මොකද සාමාන්‍යයෙන් එවැනි තත්වයක්කට ළඟා වෙමින් තියෙද්දී ලෝකයේ තොරතුරු වාර්තා වෙනවා, ඇමරිකාවේ ජයග්‍රහණය පිළිබඳව කතාබහ වෙනවා, ඇමරිකානු මැදිහත් වීමේ සාර්ථකත්වය පිළිබඳව කතාබහ වෙනවා. මෙවැනි වූ කිසිදු කතාබහක් නැතුව මේ වගේ තත්වයක් ආවේයි එකපාරටම.
ඔව්, ඇත්තටම දිලුක්ෂ, මේ වෙනකොට දේශපාලනික වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බොහොම අසීරු තත්වයකට මුහුණ දෙලා තියෙනවා. ඒ එක්කම 2016 මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවත් සමග ඇමරිකාවේ ඡන්දයට බලපෑමක් කරන්නට කටයුතු කළා කියලා ඒ චෝදනා ඇවිල්ලා තියෙනවා. ඒවා දැන් ඇත්තටම ඉතාමත්ම තීරණාත්මක තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ බොහෝ පරීක්ෂණ අවසාන මට්ටමට ඇවිල්ලා මේවායේ ඇඟිල්ල බොහොම ඍජුවම ඩොනල්ඩ් ට්‍රම්ප් පැත්තට දික්වෙන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම මේ පහුගිය කාලේ තිබිච්ච මැතිවරණ වලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට මන්ත්‍රණ සභාවේ තිබිච්ච ඒ බලය අඩු වෙලා ඔහුට දැන් ඇත්තටම තමන්ගේ හිතුමතේට නීති සම්පාදනය කිරීමට තිබිච්ච අවකාශයත් අඩු වෙලා තියෙනවා. දේශපාලනික වශයෙන් තමන් කොන්වෙන අවස්ථාවක තමයි මේ විදිය අලුත් කවුරුත් විමිතියට පත් වෙන විදිහේ සිරියාව සම්බන්ධයෙන් මේ ප්‍රකාශය කළා තියෙනවා. මේක ඇත්තටම දේශපාලනික වශයෙන් කරපු ප්‍රකාශයක් හැටියට තමයි දකින්නේ. මොකද ඇමරිකාවේ ආරක්ෂක අංශ, ඒ කියන්නේ පෙන්ටගන් අපි කියනවා ආරක්ෂක අමාත්‍යාංශයේ පෙන්ටගන් පහුගිය දවස් කීපෙදී බොහොම තදින් කියා සිටියේ ඇමරිකාවේ ඒ යුද හමුදා බටපිරිස් තවත් වැඩි කරනවා මිස අඩු කිරීමක් ගැන නෙවෙයි. ඉතින් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් කාරණාවක් මේ විදිහට ප්‍රකාශ කරන්නට හේතු වෙලා තියෙන්නේ බොහෝ විට ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂිංටන් නුවර දැනට මුහුණ දීලා තියෙන බොහොම දරුණු දේශපාලනික අභියෝගයන් සහ දේශපාලන ප්‍රශ්න නිසා එක්තරා විදිහකට අවධානය වෙන පැත්තකට යොමු කිරීම සඳහා මේක කළා කියලත් විශ්වාස කරන්න පුළුවන්.
එතකොට අමල්, දැන් ඇත්තටම කොයි කාලේ වගේද මේ සිදුවීම පටන් ගන්න නියමිත වෙලා තියෙන්නේ?
දිලුක්ෂි, මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් මේ 2000ක බටපිරිස ඉවත් කරගන්නවා කියලා මේ කඩිමුඩියේ මේක ප්‍රකාශ කළාට කවදද මේ කාර්යය ආරම්භ කරන්නේ, කොතකබන කාලයකින් මේක අවසන් කරනවද කියන කාරණාව නිශ්චිත වශයෙන් කියලා නැහැ. මීට කලින් අවස්ථාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා සිරියාවේ බටපිරිස රඳවා ගැනීම සඳහා ඇමරිකාව අතිවිශාල මුදලකුත් වියදම් කරනවා කියලා, ඩොලර් ට්‍රිලියන 7ක විතර ප්‍රමාණයක් වියදම් කළා කියලා. ඔහු මීට කලින් ඔබාමාගේ පාලනයට චෝදනා එල්ල කළා තිබුණා. ඉතින් දැන් ඔහු මේ අවස්ථාවේදී කියන්න උත්සාහ කරන්නේ සිරියාවෙන් බටපිරිස ඉවත් කරගත්තාම විශාල මුදලක් ඇමරිකාවට ඉතුරු කරගන්න පුළුවන් කියලා කියනවා. නමුත් මේ පිළිබඳ කාලවකවානු ඔහු සඳහන් කළා නැහැ.
අපි ඊළඟට බ්‍රිතාන්‍ය කෙරෙහි අවධානය යොමු කරමු. බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් එක බ්‍රිතාන්‍ය රජයක් විදිහට යුරෝපා හවුලෙන් ඉවත් වෙනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබඳව තමයි අපි දිගින් දිගටම කතාබහ කරමින් හිටියේ. මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පරාජයට පත්වන වගේ දැනගත්ත තෙරේසා මේ එක කල් දැම්මා. දැන් එහි දින වකවානු නියම වෙලා තියෙනවා. ජනවාරි මාසයේදී මේ යෝජනාව නැවතවතාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. මේ අතරතුරේදී තෙරේසා මේට විශ්වාස භංගයකටත් මුහුණ දෙන්නට සිද්ධුනා තමන්ගේ පක්ෂය විසින් මාර්ගන ආපු. ඊට අමතරව තවත් කතාවක් පසුගිය වකවානුවේදී අපිට ඇහුණා විපක්ෂ නායකවරයා කෝබින් විසින් අගමැතිනියට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්නටත් සූදානමක් තියෙනවා කියලා. මේ කතන්දර අතරතුරේදී බ්‍රෙක්සිට් එක සම්බන්ධව මේ ආගමන විගමන කටයුතු සම්බන්ධව යුරෝපා සංගමයේ පැත්තෙනුත් තවත් තොරතුරක් අපිට වාර්තා වෙනවා. මේ කරුණු සියල්ලක්ම ගත්තාම බ්‍රිතාන්‍ය රාජ්‍ය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බ්‍රෙක්සිට් එක සම්බන්ධව මොන වගේ අර්බුදයකටද මුහුණ පාලා තියෙන්නේ?
නිර්ලක්ෂි, මෙතන ඇත්තටම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීම පිළිබඳ ඒ එකඟතාවය කොයි ආකාරයෙන්ද මේ දික්කසාදය සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳ තවමත් හරි එකඟතාවයක් නැති බව තමයි පැහැදිලි වෙන්නේ. තෙරේසා මේ විසින් ගෙනාපු ඒ වැඩපිළිවෙල අයගේ පක්ෂේම විශාල පිරිසක් මේ වෙනකොට ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් තමයි අය උත්සාහ කරන්නේ මේ අයගේ වැඩපිළිවෙල ඡන්දයකට යොමු කිරීම තව සති 3ක් 4ක් විතර වගේ කාලයකින් කල් දමන්නට. ඒ අතරතුරේ දිරුලුක්ෂි යුරෝපා සංගමයත් ඒකම බ්‍රිතාන්‍යයත් දැන් සැරසෙන්නේ කිසිම එකඟතාවයකින් තොරව යුරෝපා සංගමෙන් ඉවත් වීමේ කටයුත්තේදී ඉදිරියට කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒකේ එක පියවරක් හැටියට මේ සතියේදී බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත් කරා ආගමන විගමන කටයුතු සම්බන්ධයෙන් ඔවුන් බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් එකඟතාවයක් නොතිබුණොත් කොයි ආකාරයටද කටයුතු කරන්නේ කියලා. ඉතින් මෙතනදී එකඟතාවයක් නැතිනම් මින් ඉදිරියට, ඒ කියන්නේ එන අවුරුද්දේ මාර්තු මාසේ 29 වෙනිදාන් පස්සේ යුරෝපා සංගමේ රටක පුරවැසියෙක් බ්‍රිතාන්‍යයට ඇතුල් වෙනවා නම් ඔහුව සලකන්නේ මෙතෙක්කල් අනෙකුත් රටවල් වලට සලකපු විදියට ඒ දැඩි ආගමන විගමන නීති, ඒ කියන්නේ වීසා නීති රීති ක්‍රියාත්මක කරනවයි කියලා. ඒකම බ්‍රිතාන්‍ය පුරවැසියෙක් යුරෝපයේ අනෙකුත් රටකට යනවා නම් ඔහුටත් වීසා බලපත්‍රයක් ඇතිව තමයි, වීසා ඉල්ලුමක් කරලා තමයි ඒ රටවලට ඇතුළු වෙන්නට හැකි වෙන්නේ. ඉතින් ඒ ආගමන විගමන සහ බ්‍රිතාන්‍යයට ඇවිල්ලා රැකියාව කිරීම, ඒ වගේම පදිංචි වීම සම්බන්ධයෙන් ඒ අලුත් නීති මාලාවක් මේ සතියේදී බ්‍රිතාන්‍ය ප්‍රකාශයට පත් කළා. ඒ අනුව යුරෝපා සංගමයේ රටක පුරවැසියෙක් ඇවිල්ලා බ්‍රිතාන්‍යයේ වැඩ කරනවා නම්, විශේෂයෙන් ගත්තොත් ශ්‍රී ලංකා පුරවැසියෙක් ගිහිල්ලා බ්‍රිතාන්‍යයේ රස්සාවක් කරන්නට ඕන නම් ඔහු ඉටු කරන්නට තියෙන ඒ අවශ්‍යතාවයන් සියල්ලම යුරෝපා සංගමයේ සමාජික රටවල පුරවැසියන්ටත් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ වීසා ක්‍රමය බොහොම දැඩිව ක්‍රියාත්මක කිරීමට තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. බ්‍රෙක්සිට් එහෙම නැත්නම් මේ යුරෝපා සංගමෙන් ඉවත් වීමේ අරමුණක් තුනේ බ්‍රිතාන්‍යයේ ඒ දේශ සීමා දැඩි ලෙස ආරක්ෂා කර ගැනීමටත්, රටට පැමිණෙන පුද්ගලයන් මීට වඩා දැඩි පාලනයකට පත් කිරීමත්, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ රස්සාවකට එන පුද්ගලෙක් පවුන් 30,000ක විතර වාර්ෂික ගැටුපක් අවම ගැටුපක් ලබනවා නම් පමණයි ඔවුන්ට බ්‍රිතාන්‍යයට එන්න අවසර දෙන්නේ. ඉතින් ඒ වාර්ෂිකව ලබා ගන්නා වැටුප් ප්‍රමාණය තව ඉහළ දැමීමටත් බ්‍රිතාන්‍ය තීන්දුව කළා තියෙනවා. ඉතින් මේකෙන් රටට ඇතුල් වෙන විදේශිකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීමේ සඳහා වැඩපිළිවෙල තමයි මේ විදිහට ප්‍රකාශයට පත් වුනේ. ගිය අවුරුදු වල වාර්ෂිකව බ්‍රිතාන්‍යයට 1,03,000 වගේ පිරිසක් ඇතුළුණයි කියලා තියෙනවා. නමුත් මේ බ්‍රෙක්සිට් කතාවත් එක්කලා ඒකේ යම් ප්‍රමාණයකින් අඩුවීමක් වෙච්ච බවත් වාර්තා වුණා. ඉදිරියේදී ඒක තවත් අඩු කරන්නට තමයි බ්‍රිතාන්‍ය බලාපොරොත්තු වෙන්නේ.
අපි මේ ළඟට අවධානයට යොමු කරමු මේ යේමනයේ මොකද වෙලා තියෙන්නේ කියලා. අපි අවසාන වශයෙන් පසුගිය සතියේදී කතා බහ කළේ යේමන් රජයේ පාර්ශවයත් ආණ්ඩු බලය ලබා ගැනීම උදෙසා සටන් වැදී සිටින හූදි කැරලිකරුවන් අතරත් සටන් විරාමයක් උදෙසා පවත්වන සාකච්ඡා පිළිබඳව එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් අපි අවසන් වතාවට සඳහන් කළේ හූදි කැරලිකරුවන්ගේ මේ බලය රඳා පවතින මර්මස්ථානයක් වන හොදෙයිදා කියන නගරය ආශ්‍රිතව සටන් විරාමයක් පවත්වා ගැනීම සඳහා දෙපාර්ශ්වයම එකඟ වුණා කියලා. දැන් සතියක විතර කාලයක් ගිහිල්ලා තියෙනවල්, මොකක්ද මෙහි අලුත්ම තත්වය?
ඔව් දිලක්ෂි, මේ සටන් විරාමය ක්‍රියාත්මක වෙලා අදට හරියටම සතියක් වෙනවා. මේ කාලය තුළදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ සටන් විරාම නිරීක්ෂකයන් ස්ථානගත වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ හේතුවෙන් මේ වෙනකොට දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා එල්ල කරගෙන තියෙනවා සටන් විරාමය උල්ලංඝනය වුණයි කියලා. මේ සටන් විරාම උල්ලංඝනය කිරීම සුළු දේවල් හැටියට තමයි මේ වෙනකොට සලකලා තියෙන්නේ. නමුත් මේක තවදුරටත් ඉදිරියට මේ විදිහට ප්‍රවර්ධනය වුණොත් සටන් විරාමය සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ තර්ජනයක් තියෙනවා කියන එක තමයි මේ වෙනකොට යේමනෙන් වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම හොදෙයිදා කියන මේ නගරය හරහා තමයි රටට අවශ්‍ය අත්‍යවශ්‍ය බෙහෙත්, ඒකම ආහාර ද්‍රව්‍ය ඒ සැපයීම සිද්ධ කෙරෙන්නේ. ඉතින් මේ සටන් විරාමය එක්තරා විදිහකට ඒක කඩාකප්පල් වුණොත් රටේ ජනතාවට ඒ අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් ලබා දීමේ කාර්ය ඒක ඇන හිටීමේ අවධානමක් තියෙනවා කියන කාරණාව තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. දැනට දිලුක්ෂි දැනගන්න තියෙන විදිහට හොදෙයිඩා නගරය ආශ්‍රිතව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපීමේ කාර්ය ආරම්භ කරලා තියෙනවා. බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා මේ වෙනකොට ඒ ප්‍රදේශයේ සිටින ජනතාවට යම් කිසි සහනයක් ලැබෙයි කියලා. මොකද මේ අවුරුදු 3ක විතර තිබිච්ච යුද්ධය නිසා මේ වෙනකොට රටේ ජනගහනයෙන් 4-3ක් විතර, ඒ කියන්නේ මිලියන 14ක විතර ප්‍රමාණය ඇත්තටම ඉතාමත්ම දැඩි කුසගින්නෙන් සාගින්නෙන් පෙළෙන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මේ සමහර යෙමන් පුරවැසියන්ගේ පින්තූර අපිට ඒක බලන්න අමාරු තත්ත්වයට, කියන්නේ බොහොම මරණාසන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ජීවිතක්ෂයට පත් වෙච්ච සංඛ්‍යාව 10,000ක් වුණාට ඇත්ත වශයෙන්ම මේ යුද්ධෙන් මැරිච්ච ප්‍රමාණය ඊට වඩා වැඩි කියන අගේම මේ වෙනකොට කරලා තියෙනවා. වඩාත්ම කීර්තිජනක තත්ත්වය තමයි 80,000ක විතර කුඩා ළමුන් දැඩි මන්ද පෝෂණයෙන් කෙරිලා ඔවුන්ව සුව කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඉතින් මේ ඒ කර්ම කාරණා සලකපුවාම සටන් විරාමයේ තියෙන අත්‍යවශ්‍යතාවය බොහොම පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. මේ සටන් විරාමය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ඉස්මතු වෙලා තියෙනවා මේ පහුගිය සතියේ ඇති වෙච්ච කුඩා සිද්ධීන් නිසා.
අපි මේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය පිළිබඳව කිහිප වතාවක්ම කතාබහ කළා. මොකද මේ පෞද්ගලික තොරතුරු දත්ත ආරක්ෂණ ක්‍රමවේදයේ යම් යම් බිඳවැටීම් පිළිබඳව වාර්තා වුණා ෆේස්බුක් සමාගම හා සම්බන්ධව. අපිට දැන් අලුතෙන්ම වාර්තා වෙනවා මේ ෆේස්බුක් සමාගමට ඇමරිකාවෙන්ම යම් කිසි වූ චෝදනාවක් ඇවිල්ලා තියෙනවා කියලා. මේ සම්බන්ධව අලුත්ම තොරතුරු අපිට කියන්න පුළුවන් දමත්?
ඔව් දිලුක්ෂි, මෙතන වොෂින්ටන් නුවර නීතිපතිවරයා තමයි මේ අලුත්ම චෝදනා ගොනු කරලා තියෙන්නේ ෆේස්බුක් ආයතනයට විරුද්ධව. ඒ වොෂින්ටන් නුවර නීතිපතිවරයා කියන්නේ ෆේස්බුක් ආයතනය මීට කලින් පිළිගත්තට වඩා වැඩි ප්‍රමාණයක් දත්ත තුන්වන පාර්ශවයේ ඒ මෘතුකාංග නිෂ්පාදන කරපු සමාගම් සමග බෙදා හදා ගත්තයි කියලා. විශේෂයෙන්ම මයික්‍රොසොෆ්ට් ආයතනයේ පාවිච්චි කරන මේ සර්ච් එන්ජින් කියලා කියන බිං කියන සර්ච් එන්ජින් එක, ඒ වගේම නෙට්ෆ්ලික්ස් වගේ මේ චිත්‍රපටි අපිට වීඩියෝ බලන්න පුළුවන් ඒ සේවා සපයන ආයතන, අන්න ඒ වගේ ආයතන වලට අනෙකුත් අයට වඩා වැඩි ප්‍රමාණයක් ෆේස්බුක් පාවිච්චි කරන අයගේ දත්ත ලබා දුන්නයි කියන චෝදනාව. මෙතන විශේෂයෙන්ම බොහොම භයානක කාරණාවෙන් දිලුක්ෂි මේ ෆේස්බුක් වල ෆේස්බුක් පාවිච්චි කරන අය තමන්ගේ මිත්‍රයන් හිතමිතුරන් සමග මේ ප්‍රයිවට් චැට් එහෙම නැත්නම් ඒ පෞද්ගලිකව පණිවිඩ හුවමාරු කර ගැනීමේදී ඒවා කියවීමේ අවස්ථාව මේ තුන්වන පාර්ශවයේ ආයතන වලට ලබා දුන්නයි කියලා. ඉතින් ඒක ෆේස්බුක් පාවිච්චි කරන අයගේ ඒ තොරතුරු වල රහස්‍යභාවය උල්ලංඝන වීමක් හැටියට තමයි ඇමරිකාවේ වොෂින්ටන් නුවර නීතිපතිවරයා පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් මෙතෙක් ෆේස්බුක් සමාගමට ඉදිරිපත් කරපු ඒ ප්‍රිවසි එහෙම නැත්නම් අපේ පෞද්ගලිකත්වය පිළිබඳ චෝදනාවල මේ වෙනකොට බොහොම බැරෑරුම්ම චෝදනාව බවට මේක පත් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාවත් එක්කලා ෆේස්බුක් සමාගමට විශාල දඩ මුදලක් ගෙවන්නට සිද්ධ වෙයි කියන ඒ බිය මත ෆේස්බුක් සමාගමේ කොටස්වල මිල 7%කින් විතර එක දවසකින් පහළ වැටුණයි කියලත් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. මේකත් ෆේස්බුක් ආයතනට මෙතෙක් ඉදිරිපත් වෙච්ච දරුණුම චෝදනාව හැටියට හඳුන්වන්න පුළුවන්.
දැන් ෆේස්බුක් හා සම්බන්ධ වාර්තා වෙන මීළඟ තොරතුරත් බොහොම ආකර්ෂණීය තොරතුරක්. අපි දන්නවා දැන් මේ වගේ සමාජ මාධ්‍ය ජාලා විවිධ දේශපාලනික අරමුණු මූලික කරගෙනත් මේ වෙනකොට පාවිච්චි වෙන ප්‍රධානතම මෙවලමක් බවට පත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ පසුගිය කාලවක වානුවේදී රාජනායකයන් සම්බන්ධව, මැති ඇමතිවරුන් සම්බන්ධව, විශේෂයෙන්ම ඡන්ද පැවැත්වෙන කාලවක වානුවලදී ෆේස්බුක් කියන්නේ ප්‍රධානතම ප්‍රචාරණ මාධ්‍යයක් බවට පත් වෙලා තිබුණු අන්තර්ජාල මේවලමක්. මට මතකයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක්තරා වතාවකදී ප්‍රකාශයක් කරා, මම තරම් මේ ෆේස්බුක් කියන මාධ්‍යාලය හරහා උපහාසයටත් අපහාසයටත් ලක්වන මේ ලෝකයේ කිසිම රාජනායකයෙක් නැතුව ඇති කියලා. මොකද මේ මට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මතක් වුණේ ඉන්දියා අගමැතිවරයා නරේන්ද්‍ර මෝඩි ෆේස්බුක් මාධ්‍යාලය හරහා විවේචනය කිරීමෙන්ද ඉන්දියාවේ ජනමාධ්‍යවේදියෙකුට හිරේ යන්න සිද්ධ වුණා. ලංකාව වගේ ලේසි නැහැ ඉන්දියාවත් එක්ක. මේ කතාවේ සුළුමුළු සවිස්තරාත්මකව දැනගන්න අපි බොහොම කැමැත්තෙන් ඉන්නේ යමක්.
ඔව් දිලුක්ෂි, දැන් ඇත්තටම ඉන්දියාවේ රූපවාහිනී ජනමාධ්‍යවේදියෙක් මෝඩි අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් කෙටි වීඩියෝ පටයක් ඔහුගේ මුහුණු පොතේ පළ කළයි කියලා ඔහු අත්අඩංගුවට අරගෙන මේ වෙනකොට අවුරුද්දක සිර දඬුවමක් ඔහුට නියම කරලා තියෙනවා. මේ ජනමාධ්‍යවේදී අත්අඩංගුවට අරන් තියෙන්නේ මණිපුර් ප්‍රාන්තේ. ඔහුගේ නම කිෂෝ චන්ද්‍ර වංකෙම් කියලා. ඔහු ඇත්තම ඒ ප්‍රාන්තේ පෞද්ගලික රූපවාහිනී ආයතනයක සේවය කරන මාධ්‍යවේදීක්. අවුරුද්දක සිරදඬුවමක් ඔහුට ලබා දීලා තියෙන්නේ. ඔහු මෝඩි අග්‍රාමාත්‍යවරයාට අපහාස කළයි කියලා. ඇත්තටම මේ නඩු තීන්දුවේදී ප්‍රකාශයටපත් වුණ මොන විදිහටද මේ අපහාස කරේ කියලා මෙතනදී මේ මාධ්‍යවේදියා මෝඩි රූකඩයක් හැටියට හඳුන්වලා තියෙනවා. BJP පක්ෂයට සම්බන්ධ RSS සංවිධානයේ රූකඩයක් බවට පත් වෙලා කියන චෝදනාව එල්ල කළයි කියලා. ඒ කාරණාව සම්බන්ධයෙන් පමණක් මෝඩි අග්‍රාමාත්‍යවරයාට අපහාස කිරීමේ හේතුව නිසා මේ විදිහට රටේ තියෙන ජාතික ආරක්ෂාව පිළිබඳ නීති රීති පාවිච්චි කරලා මේ විදිහට මේ දැඩි දඬුවමක් මේ මාධ්‍යවේදියාට දීලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම මුහුණු පොතේ වීඩියෝ පටයක් පළ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මාධ්‍යවේදියෙක් අවුරුද්දක සිරදඬුවමක් ලැබු ප්‍රථම වතාවට හැටියටත් හඳුන්වලා තිනවා. ඉතින් ඒ අනුව මේක තවත් මුහුණු පොතේ වාර්තාවක් හැටියට හඳුන්වන්න පුළුවන්.
හොඳයි අමල්, අපි හැමනම් සූතිවන්ත වෙනවා මේ සතිය පුරාම ලෝකයේ තියෙන සුවිශේෂතා පිළිබඳව කතා බහ කරන්න එකතු වීම පිළිබඳව. බොහොම සූතියි ඔබට. අපි හැමනම් ලබන සතිය සිකුරාදා ඔබව බලාපොරොත්තු වෙනවා මේ විශේෂාංගයට සුපුරුදු ලෙසින්. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් නිරුක්ෂි.
Hear more stories in your language by visiting sbs.com.au.